ජනාධිපතිතුමා මෙව දුර්ලභ ධර්මයේ පිළිබඳව දැනුවත් වී ඇති බවත් දැනගන්න ලැබුණා. අපට චිත්ත ප්‍රසාදයක් ඇති කර ගැනීම සඳහා ඒ පිළිබඳව විස්තරයක් දැන ගැනීමට කැමැති. ඉන්න අවුරුදු ගානකින් අපේ ලිපි යනවා. එතුමන්ලත් නිවේදයක් විවේකයක් තිබිච්ච වෙලාවටම බලන්න. ඔය අපි ප්‍රතිගත කරපුවා අපි දන්නේ නැතුව අර ටේප් කරපුවා. අපිට නදනවත් තමයි එතුමන්ලත් යනවා. අපි ඉදයිනේ අපි මෙහි ඉන කට්ටියක් මේ ඇවිල්ලා හැමදාම මේ කට්ටිය ඉන්නවා කියලා. නමුත් එහෙ ඉන්න ඔය CID නැන්න ආදි වශයෙන් කියනවා වෙනත් පිළිස්. ඔයා පරිසා කරලා බලන්න මේ හැමදෙන ප්‍රචාරයක් යනවා. මොකද මේ කියන්නේ කියලා බලන්න කියලා යනකොට ප්‍රචාරය ගිහිලා මෙන්න මේක යන ප්‍රචාරය කියලා දීන් දෙනවා. හැබැයි කාටයි මොලයක් තියෙනවනේ. මෙච්චර කල් වැඩිලා තිබිච්ච ඇත්තක් නෙවෙයි කියලා පේනවා. වෙනත් පස්සේ විශාල ප්‍රහාදයක් ඇති වෙනවා. මොන හදිකම් කළත් මලත් අවශ්‍ය ඉන්නේ මෙන්න මේ ඇත්ත කියේ. හැබැයි මට හිතෙනවා අන්න එහෙම හේතු මාත්‍රයක් හරි එතුමාට ලැබිලා ඇති කියලා. ලැබෙච්ච හේතුවක් නිසා විශාල ප්‍රහාදයක් ඇති වෙලා තියෙනවා මේ පිළිවත්. ඒකේ නැඹුරු වීමක් වශයෙන් තමයි දැන් රත්ත්‍රේ කීපයක්ම හදකම බලාපොරොත්තු වතාව නෙමෙයි. ඔය විශේෂත්වයේ බලාපොරොත්තුෙන් තමයි චිත්ත ප්‍රහාද තමයි අද උනත් මේ දාස් කීපය අපේ පූජා වල සම්බන්ධ කරලා අත ගහලා එවන්නේ. මගිනුත් මේ මේදී කරා කියලා උන්වහන්සේට කියන්න කියලා ඔය පූජා වල අපි වෙන ලාභයක් කීතිය බලාගෙන නෙමෙයි මම එහෙම පුද්ගලික ලාභයක් කීතිය සඳහා පැත්තක් ගන්නෙත් නෑ. හැබැයි ආශිර්වාදයේ කියන එක දිය යුතුයි. ආශිර්වාදයේ කියන්නේ එකක් පැත්ත ගන්නවා කියන්නේ තව එකක්. මට කොතනක පැත්තක් නෑ මොන පැත්තක් ගන්නද මහාම. නමුත් ආශිර්වාදයක් ඉල්ලනවා නම් වැදගත් දෙයක් තියෙනවා බුදුරණාහි දේශනා කරලා. යම් කිසි රජෙකුට පුණ්‍ය සම්පත්තියක් වැඩෙනවා. සජ්ජුරුවන්ගේ පුණ්‍ය සම්පත්තිය ඒ රටවැසියාට සාමය උදා කරනවා යහපත උදා කරලා දෙනවා. අභිවෘද්ධිය නගන හේතු වෙනවා. මේක පළවෙනි දැන කියලා පෙන්නනවා. මේ මා සම්පෝදෙනවා කොහොම හරි කමක් නැහැ මේ ධර්මයේ තේරුම් අරගෙන මේ ධර්මෙත් නැඹුරු වෙලා මේ පුණ්‍ය වාසනා රට ගහ ගන්න හම්බුලා නම් රටවැසියාට විශාල යහපතක් වෙනවා කවුරු හරි රජකෙට. ජනනායකයෙක්. එදෙන්ට ආවම අපේ පක්ෂයක් ගෑන්න දෙන්නේ කොයි පක්ෂෙන් හරි කමක් නැහැ. යම් ජනනායකයෙක් පත් කරලා නම් එතුමා මේ ධර්මයේ ආශිර්වාදේ ලබනවා. මේ පුණ්‍ය මහිමේ නැගෙනවා. ඒ විලාසිතී සංසාරීන්ගේ නායකත්වයට පත් වෙන නිකන් නෙමෙයි වෙන්නේ පත් වෙන්නේ. අපදාන පාළියේ පිස්සුණු හංගා සිය ගන්නක්. මූලික වැඩ පිළිල එදෙන පත් වීමේ මුල පෙන්නලා දෙනවා. ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ නම ජීවමානව වැඩ ඉන්නකොට උන්වහන්සේට කරපු ඉතාම සුළු දානමාන පූජාවක්. එබඳු වන්නා වූ බුදුපතේ බුදු උත්තමයන් වහන්සේලාට ගරුවක් සත්කාර කිරීමක් කෙරුවා. අන්නේවැ හේතු වාසනා වශයෙන් බොහෝ කාලයක් අවස්ථා ගන්න විඋනාන්තේ බුදුරයන් වහන්සේලා පෙන්නනවා මේ කරගත විනේ මත මේ ආනිසංසය ඔබට මෙන්න මෙච්චර කාලයක් සක්විති රජ වෙන්න හේතු වෙයි. මෙන්න මෙච්චර කාලයක් ප්‍රාදේශීය රාජ්‍ය වෙන්න හේතු වෙයි. මෙන්න මෙච්චර වාර ගණනක් සක්‍ර දේවේන්ද්‍ර වෙන්න හේතු වෙයි. අවසානයේදී මෙන්න මේවද බුදුරේ ලෝකේ පහළ වෙච්ච කාලයක පැවිදිලා නිවන් අවබෝධ කරගන්න හේතු වෙනවා කියලා දේශනා කළා. පෙරහිනම සූවිසි බුදුරයන් වහන්සේලාගේ කාලයේදීම දන් දීපු එහෙම කරපු අයට අනාගතයේදී සිද්ධ වෙන සිද්ධිය ඔහොම වෙනවා. ඒක දැනගෙන හිටියේ නේද යම් ජනතාවකට නායකත්වයක් දරන්න හේතු වාසනා පුණ්‍ය වාසනා ඔකේ බිහි වෙනවා. මෙන්න මේ බිහි වෙච්ච කෙනේ තමයි මොනපක්යෙන් හරි කවදා හරි ওই ජයග්‍රහණේ ලබා ගන්න. නමුත් එයා දන්නේ නැහැ ඔයතුමාලා දන්නේ නැහැ එහෙම එකක් සංසාරේ කරලා තිබෙච්චවා. මෙන්න මේ මහා පුණ්‍ය වාසනාවකට තමයි ඒක පහළ වෙන්නේ. හැබැයි යථාර්ථයේ පහළ විචාරට සියල්ලෝම මාර්ගඵලලාභී නෙමෙයි පුතත් දැන අවස්ථාව කරු පින්වව සාසන නිසා කරු පින් නිසා සමාජයට සම්පත් ලැබෙනකොට විකෘති වෙන්නත් පුළුවන්. ඒ හේතුවෙන් අපාගත වෙන්නත් පුළුවන්. අර එක අවස්ථාවක මහ බෝසතාණන් වහන්සේ වීර්ය පාරමිතා පුරුණලා තේමී කුමාරයා වෙලා ඉපදෙනකොට අවුරුදු 20 අවුරුද්දක් හදකම් කරන්න ගිහිලා කෙටිච්ච වැඩි වැඩවලුත් 80000 කවුරුද ඔසුපත් නරේකේක අපාගත වෙලා දුක් විඳිනවා කියලා කියනවා. එහෙනම් බෝසතාණන් වහන්සේලා හරි ඒ කරපු විඤ්ඤාසනාවට ඒ තත්ත්වේ ලැබලා. මේ මොනවා කරගත්තත් ආර්ය නොවිච්ච ආර්ය කියන්නේ මාර්ගඵල ලැබුව නිසා. අර සම්පත්තියේ මොනවා හරි යම් කිසි බැඳීම නිසා වැරදි වැල කරපුවාම විපාක විඳින්න සිද්ධ වෙයි. මේ මොනවා කරගෙන ගියත් අර කරපු විඤ්ඤාපල ඉවර වෙනකම් ඒකත් ලැබෙනවා. ඉතින් මෙන්න මෙහෙම අවස්ථාවකදී යම් කෙනෙක් ඒ වාසනාවට හිමිකම් ලැබලා ඊට සැරේ එනකොට යම් කිසි විදිහකට ඒ ලැබුණා වූ පුණ්‍ය ශක්තිය ඇදලා එන්න උපනිශ්‍රේ වෙන්න හේතු වෙන්නේ අද ඒ ಗುಣදහම් වැඩුවෝ. ඒ උතුම් ගුණයේ පත්ලායි පුණ්‍ය ශක්ති සාන්තිය ලැබුවෝ. අර අනාදීදී කරපු වාසනාව මහත්ඵල විලා මහා බලවත් වෙනවා. ලැබිලා වෙනවා. එහෙම රජතුමාගේ පුණ්‍ය වාසනාව බලවත් වෙනකොටම ඇදලා ප්‍රබල වෙනකොට සතවැටි ආර මහා සාන්තියක් උදා වෙනවා. වැත්තා කරන්නේ මේ කියන කොයි පැත්තෙන් හරි ජනහදයේක නායකයෙක් වුණත් හරි රජෙක් වුණත් හරි ලැබෙන වාසනාව ඔන්න ඔහොම එක. ඉතින් කවුරුන් හරි කමක් නැහැ. අද වෙනකොට ඉතින් එතරක් ඉන්නවා. මම අන්තිම ලෝයන කියනවා නෙමෙයි, එහෙම කියන්නේ නෙමෙයි. නමුත් ඒ තුමේකට ඒ தත්ත්වයේ ලැබෙන කාට හරි. ඊමඟු කරව මහ පින්දහමක ප්‍රතිඵලය. ඉතින් ඒ පින්දහම ඔප්නම් වාගන්න සුදුසු ධර්ම මාර්ගයකින් ඒ උතුම් සාසන ආශිර්වාදයක් ලබන්න හම්බ වුණා. සතවැටි ආස මහා වාසනාවක් වෙනවා. එහෙම කෙනෙක් රාජ්‍යයේ ඉන්නකොට. ඉතින් ඒ වාසනාව ලෝකයාත් වාසනාවක් වෙන නිසා මම ඉතින් ඒකට සතුටු වෙනවා. මොකද මේ ශාසනය නැගී එන කාලෙක කවුරු හෝ යම් කිසි නායකයෙක් අත ගහලා ඒ උතුම් පිනට සහභාගී වුණා නම් ඔය වාසනාවත් උදා වෙන්න හේතු වෙනා ලෝකෙට. ආයි ලේසියෙන් ලක්රාජයා හතුරු පරාජයකට පත් කරන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි අතින් දැනගන්න ඕනේ හතුරු කරදර නැති වෙලා කිව්වහම සමහර අය වළද්දලා තේරුම් ගන්නවා. ඒතකොට ජනාධිපති කෙනෙක් වෙන්න ඉල්ලන අපේක්ෂකයෙක් ඉන්නවා නම් අනික් අපේක්ෂකය හතුරුද කියලා. හතුරු කියන්නේ එයයි නෙමෙයි. යම් කිසි සමාජයක නීතියක් තියෙනවා නම් සම්ප්‍රදායක් තියෙනවා නම් දෙහැකි සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදායට පහර ගහලා යම් කිසි කටයුත්තක් කරනවා නම් අන්න ඒක දඬුවම් ලබන්න තියෙන වරදා හතුරුකම. එන ජනාධිපති කෙනෙක් වෙනකොට සංදේ ඉල්ලනකොට තවත් අපේක්ෂක ඉදිරිපත් වුණොත් එහෙම ඒගොල්ලෝ හතුරුකමක් කළා නම් එහෙම ජනාධිපතිට පුළුවන් නේ හිරිය දාන්න. ඒක හතුරු වැඩක් නෑ. එන අනික අපේක්ෂකයා හතුරෙක් නෙමෙයි. ඒ රජය තුළින් පත් කළා තියෙන දැහැමි ක්‍රමයක් තියෙනවා. ඕන අපේක්ෂකයකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක දැහැමි ක්‍රමයක්. දැන් හතුරු කියන්නේ ඒ අය හැම නෙමෙයි. ඒ අය සමාජය තෝරාගන්නේ දුරු පුද්ගලයා. නිසා ඒ අය නීත්‍යානුකූලව ධර්මානුකූලව ඉදිරිපත් වෙච්ච පිරිසක් නිසා. රජයට විරුද්ධකම් කරන හතුරු පිරිසක් නෙමෙයි, ලෝක සම්මතයේ විරුද්ධ පක්ෂය කිව්වා. ඒ අය තිල්ලනවා ලෝකයා හැමදේ නම් කවුරුහරි දුරු කෙනෙක් ගැලපෙන කෙනෙක් ලෝකයාට හිතෙයි එයා තෝරගන්නේ. ඒක ධාර්මික ක්‍රමයේ ඒ සජී හතුරු කියන්නේ ඒයි නෙමෙයි. ඔය කොයි කෙනාට හරි ඒ බඳු අපේක්ෂේකුට හරි හිංගි හිංසා කරන්න මරා දමන්න හෝ උපක්‍රම යොදනවා. ඒ බඳු යහපත් සමාජයක ගෙරෙන්නා වූ යහපත් දැහැමින් තිබෙන නීත්‍යානුකූල කටයුතු වල බාධක පවුන වනවා. එයා අහුනොත් එහෙම නම් හිරේ දමන්න වරදක්. ඒක හතුරු කම. මෙන්න මේ හතුරු කරදර නැති වෙලා යහපතක් වෙන්න කියන්නේ ඔන්න ඕවා නැති වෙන්න කියන එක. ඒක කාටවත් මේ අනික් ඉන්න අපේක්ෂකේ දෙහ පහරක් වදින එකක් එහෙම නෙමෙයි. මොකද ඒ අය හතුරු නෙමෙයි. ඒක දැහැමි ක්‍රමයකින් ඉල්ලනවා. නිසා ඒ අයට සුදුසු නම් ඒ අයට හම්බ වෙන්නේ. මේ කවුරු හරි සුදුසුකම් හේතු වාසනා ඇතුව සමාජයත් වළඟ වෙලා ඒ සුදුසුකම් සුදුසුකම් හම්බ වෙන්නේ. ඒක අපි දන්නේ නැහැ කාට හම්බ වෙයිද කියලා. සුදුසුකම් හම්බ වෙන්නේ අපිට කියන්න දෙන්නේ ඉතරයි. නමුත් එක දෙයක් තියෙනවා, මේ ධර්ම මාර්ගය නම් මම හිතන්නේ තව දිනකින් හරියට මතුවෙලා මෙතන නිදහසව පැහැදිලිව දේශනා වෙනවාද කියලා. ඉතින් මේ උතුම් ධර්ම මාර්ගයකට යම් කිසි කෙනෙකුට ගරුකරලා හිතක් ආව නම් මම හිතනවා ඒක සතර වාසනාවක් පෑදීමක් වෙන්න ඕනේ කාගේ වුණා. ඒ හේතුවෙන් ඒ වාසනාව ආවොත් එහෙනම් මහා පුණ්‍ය කන්දරාවක් එනවා. තිවිච්ච ඇදලා එනවා. එහෙම නැත්නම් එහෙම සතර මහා වාසනාවක් එනවා. ඉතින් එහෙම අය කවුරු ආවත් මට කමන්නේ, මොන පැත්තෙන් ආවත් මට කමන්නේ. ආවොත් මම බොහොම සතුටු වෙනවා. උත්තම පින්කතේ උතුම් මහා ආශිර්වාදයක් ලබාගෙන උතුම් සාන්තියට පත් වෙන කටයුතු කරගන්න. ඒ හේතුවෙන් උතුමේ කියහපදාක කරගත්තා නම් ඒ උත්තමයන්ගේ ලෝකෙට කවදා හරි යහපතක් වෙනවා. පස්සියක් මම එහෙම එකක් නැහැ. කවුරු හරි එහෙම කරගත්තා නම් ඒක රුහ වාසනාව. එහෙම ක්‍රමයක් තියෙනවා, ධර්මානුකූල ක්‍රමයක්. ඒ ක්‍රමයේම නිසා තමයි අපේ ආදි රජවරු රජකම ගත්ත ගමන් මොකද කරන්නේ? දන්ත ධාතුන් වහන්සේ, පාත්‍රා ධාතුන් වහන්සේලාත් අධිපති කරපු කෙනා තමයි රජේ රජුගෙන් රජේ ලෝකෙම ලංකාවම ලක්වැසිය පිළිගත්තේ එහෙම. මොකක් නිසාද? ඒ සම්පත්තිය හම්බුනේ බෞද්ධ වෙන්න ඕනේ. අද උනත් ඒ සම්ප්‍රදායය එනවා. මොන ආගම කෙනෙක් හරි රජ වුණොත් බෞද්ධ වශයෙන් ප්‍රධාන දිවුරුම දෙන්න ඕන. අන්නේ හිමිකම තිබුණා. එනිසා මේ සමාජයේක හරියට තිබෙන නිසා තමයි දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව අධිපති කවුද අපි රජුරුව හැටියට පිළිගන්නේ, සම්මත කරන්නේ එයයි කියන නිගමනය ආදීය පටන් ගෙන ආවා. ඔය නීතියම තමයි අදත් අපි පත්තිරිපුවට ගිහලා දිවුරුම් දෙනවා කියලා ඉතින්ලාම වගේ දැන් දිවුරුම් දීවම් කරන්නේ ඔය හේතුවෝ. ඉතින් ඒක අභ්‍යන්තර හදපත් ලැබෙන විච ගුණයක් වුණා නම් එහෙම යම් කෙනෙකුට අන්නේ මහා පුණ්‍ය වාසනාව මත වෙලා යහපතක් වෙන්න. ඒක ශ්‍රේෂ්ඨයි. ඉතින් යහපතක් වෙන්නේ පැත්තට අපි හොඳයි කියනවා විතර. කාගේවත් අයහපත් පැත්තට හොඳයි කියන්නේ නැහැ. මේ හොඳ දෙයක් කළොත් අපි හොඳයි කියනවා ආශිර්වාද කරනවා. හැබැයි ඔහොම දිනාවා කිව්වොත් එහෙම අනික් අයට පහරක්. ඒක ගැලපෙන්නේ නැහැ ධර්මයි. එහෙම නැත්නම් අනික් අය වැරදි ඔහොම දිනාවා කිව්වොත් ඒකත් ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ දැඩි රෝපේට. අවිජ්ජා කියන බලවත් අකුසලයේ. ඔහුටම ජය වේවා අනික් අය පරාජය වේවා කිව්වොත් එහෙම ඒක ධර්මයට අනුව ගැලපෙන දේශනාවක් නෙමෙයි, ශාන්තියකුත් නෙමෙයි. ඒක සාපයක් වෙයි. ඔහුටම ජය වේවා කිව්වත් ඒකත් සාපයක් වෙයි. එහෙනම් මොකද කරන්නේ? මේ කරගත් මහා පුණ්‍ය කුසල ආශිර්වාදයෙන් සියලු සෞභාග්‍ය උදායන හේතු වේවා. ගැත්තක් ඇල්ලුවේ නැහැ කාට. ඒක ඕනම කෙනෙකුට ඇදිලා කරගත්ත හැකි ඕනම පාක්ෂිකයෙකුට ඇදිලා ඉතින් පක්ෂනායකයන් කෙනෙකුට ඇදිලා ඒවට සහභාගී වෙලා ආශිර්වාදයේ ගත්තේ. ඒක මගේ පැත්තක් එහෙම අල්ලීවක් නැහැ. කොච්චර හොඳද ලංකාවේ සියලුම නායකත්වයට කටයුතු කරන අය. ඒ උත්තම බුද්ධ ධර්මයට අනුගල ආශිර්වාද ලැබනවා නම් මොනපත්ති හිටියත් ආණ්ඩුවට යම්කිසි ලෝක පාලනයට සම්බන්ධ වෙනවා. රාජපාලනයට සම්බන්ධ වෙනවා. විරුද්ධ පක්ෂය කියලා දෙොට බලයන් නම් ඉදිරිය බලයන් කියන්නේ එයාත් වරදේ ඉන්නවා. උපදේශක් දෙනවා. ඒ උපදේශත් අනුමත කරන්න ඕනේ බලන්න ඕනේ එයාට රයිටියක් තියෙනවා. ප්‍රධානියාගේ මූලිකයක් කියනවා අනික හැම හිමිකම තියෙනවා. එහෙනම් අන්නේ හිමිකම තියෙන සියල්ලෝ බෞද්ධත්වයේ උතුම් වින්වත් සින්කදක් වුණා නම් එහෙම. එන අයිති ඒගොල්ලන්ගේ අදහස් පහම එහාපත් වෙනවා. ඒ අදහසින් සමගිය ඇති වෙනවා. ඒ සමගිය ශාස්ත්‍රීයකත්වයේ ඇති වෙනවා. හතර සියලුම ශාස්ත්‍රීයකත්වයේ ඇති වෙනවා. වැහි වලාකුළු පව ක්‍රමානුකූල වෙනවා. ඊළඟට කක්ෂයේ ගමන් කරනවා. අද ධාර්මිකව නම් හට පිළිද ධාර්මිකව නම් මෙහෙම සංස්කෘතිය කියලා ලෝක සත්‍යය කියන එක බුද්ධහම පැහැදිලිව දෙලා තියෙනවා. ඉතින් ඒකේ වාසාව පැහැදෙනවා අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ඉතින් මගේ දැනුවත් සාවිද්‍රෝට මහා ආයකයෙක්ගෙන් පැහැදිලිව අත ගහපු කෙනෙක්ට ඔච්චරයි මම දැනුවත් නැහැ. ආව. අනිකාය දන්නව ඇති. නමුත් අනිකායටත් ඒ වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කෞරුත්‍ය සාන්තිය ලබාගෙන ලෝකෙ දෙහාපතක් කරනට හැමතෙම ලැබේවා. සත්‍යීකත්වයෙන් සතුරු කරදර නැති වෙලා සාමීන් සමාදානෙන් අභිජීවිතන පිරිසක් ඇතුලේ ලෝකෙටම ඒ වාගේ හිටන් මම ආශිර්වාද දෙනවා කරා. මේ යහපත් කෙනෙක්. මේ ඔබ තේරුම් ගන්නකොට අපි වැදගත් වෙනවා. මේ කාරණේ මෙහෙම දුර්ලභ ධර්ම මාර්ගය පිළිබඳව යම්කිසි හෝඩුවාවක හෝ චිත්ත ප්‍රහාදයක් ඇති වීම නම් වැදගත්. ඒකයි කියන්නේ.